සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කෝනුකෝ භෝ භාරද්වාජ හේතු කෝ පච්චයෝ යේනි මේ දහරා භික්ඛු සුසුකාලකේ සාභද්‍රේන යොබ්බනේන සමන්නාගතා පඨමේන වයසානි කීලිතා විනෝ කාමේසු යාව ජීවං පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරಂತಿ අද්ධානං ච ආපාදින්ති තේ
සද්ධා සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස අද සුපුරුදු පරිදි සැදී පැහැදී සූදානම්ව සිටින්නේ මද වේලාවක් සූත්‍ර දේශනාවන් මුල් කරගෙන ධර්මාශ්‍රවණය කිරීම සඳහායි. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තිබෙනවා ධර්මාශ්‍රවණයේ ආනිසංස පහක් පිළිබඳව. පළවෙනි එක තමයි අශ්‍රතං සුනාති, නොඅසපු දේවල් අහන්නට ලැබෙනවා. ඒක ධර්මාශ්‍රවණයේහි පළවෙනි ආනිසංසය. දෙවැන්න තමයි සුතං පරියෝදකෙන්ති, අහපු දේ නැවත නැවතත් අහනකොට ඒක වඩාත් පැහැදිලි වෙනවා, පිරිසිදු වෙනවා, හොඳින් ධාරණය වෙනවා. ඊළඟට කංකං විතරති කියලා සඳහන් වෙනවා. යම් යම් සැක සංකා තිබුණනම් ධර්මයේ පිළිබඳව නැවත නැවත ධර්මශ්‍රවණය කරන පින්නතුන්ලාට කාලයක් ගෙවෙමින් ඒ සැක සංකා දුරු වෙලා යනවා. ඊළඟට දිට්ඨි මුදුන් කරෝති කියලා සඳහන්නේ දෘෂ්ටිය ඍජු වෙනවා, වඩ වඩාත් නිවැරදි අවබෝධය ඇති කරගන්න උපකාරී වෙනවා ධර්මශ්‍රවණය. ඊළඟට චිත්ත මස්ස පසීදති, එකඟ සිටින් යුක්තව ධර්මශ්‍රවණය කරනකොට හිතේ සංසිඳීම ඇති වෙනවා, ඒ ධර්ම අවබෝධයටත් පත්‍ය වෙන්න පුළුවනි. දැන් නිතර ධර්මශ්‍රවණය කරන පින්වතුන්ලාට මේ කාරණා ආනිසංස වශයෙන් ලැබෙනවා. දැන් මේ පින්නතුන්ලාට අලුත් සූත්‍ර ඉගෙන ගන්න ලැබෙනවා පිළිවෙලින්. මේ සංයුතනිකායේ තියෙන ධර්ම දේශනා නැත්නම් සූත්‍ර දේශනා ශ්‍රවණය කරනකොට කලින් නොඅසපු සූත්‍රාන්තයන් මුල් කරගෙන ධර්මය අහන්න ලැබෙනවා. ඒ වගේම සමහර දේශනාවල තිබෙන කාරණා මේ පින්නතුන්ලා කලින් අහලා තිබෙන්නත් පුළුවන්. එසේ වුණත් නැවත නැවත අහනකොට ඒ කලින් අහපු කාරණේ වඩා හොඳට පැහැදිලි වෙනවා. ඒ වගේම ධාරණී හිතේ තැම්පත් වෙනවා. ඊළඟට මොන හරි කාරණයක් පිළිබඳව සැක සංකා තිබුණා නම්, අපැහැදිලි දැන් තිබුණා නම් ඒවත් දුර වෙලා ගිහිල්ලා සැක දුරු වී යනවා. නිතර ධර්මාශ්‍රවණය කරනකොට ඒ කාරණා අනුව යෝනිසව මනසිකාර්යය පවත්වනකොට දෘෂ්ටිය ඍජු වෙනවානේ. දැන් මේ පින්වතුන්ලා මුලින් බණ අහනකොට සිතේ තිබිච්ච තත්වයට වඩා දැන් ධර්මය ගැන පැහැදිලි වැටහීමක් අවබෝධයක් මේ කාලය තුළ ක්‍රමයෙන් වර්ධනය වෙලා තිබෙනවා. තව ඉදිරියටත් අපි වර්ධනය කරගන්නට බලාපොරොත්තු වෙනවා නේද. ඊළඟට තැන්පත් සිතින් සාවධානව ධර්මාශ්‍රවණය කරනකොට සිතේ පැහැදීම ඇති වෙනවා. මෙන්න මේ ආනිසංස ධර්ම ධර්මාශ්‍රවණයෙන් ලැබෙන බව භාග්‍යතුන් වහන්සේ වදාළා තිබෙන නිසා තමන්ට අවස්ථාව ලැබෙන පරිද්දෙන් ධර්මාශ්‍රවණය කිරීම මේ පින්වතුන්ලා ජීවිතයේ සිදු කර ගන්නා මහත් වූ භාග්‍යයක් හැටියට සලකා ගන්නට ඕන. ඒ අනුව අද අපට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ සංයුත්ත නිකායේ ශලායතන වග්ගයට අයත් භාරද්වාජ සූත්‍ර දේශනාවයි. එක් අවස්ථාවකදී පින්ඩොල භාරද්වාජ කියන රහතන් වහන්සේ කෝසම්බියේ ගෝසිතාරාමයේ වැඩ වාසය කළා. මේ පින්ඩොල භාරද්වාජ රහතන් වහන්සේ යම් කාරණයක් නිසා බොහොම ප්‍රසිද්ධයි. මොකද්ද කාරණේ? මතකද මේ පින්වතුන්ලාට එක්තරා සිටුවරයෙක් උණගස් පෙළක් හිටවල ඒ උණගස් මුදුනේ හඳුන් ගැටයකින් ලියවපු පාත්‍රයක් එල්ලලා ප්‍රකාශයක් කෙරෙව්වා. කවුරු හරි රහතන් වහන්සේ නමක් ඉර්ධිමත් රහතන් වහන්සේලා ඉන්නවා නම් කවුරු හරි අහසින් ගිහිල්ලා මේ පාත්‍රය ගත්තොත් ඒ ගන්නා කෙනාට පාත්‍රය හිමි වෙනවා කියලා එක්තරා සිටුවරේ ප්‍රකාශයක් කෙරෙව්වා. ඒ ප්‍රකාශය කරවලා උණුගස් පෙළට ගැට ගහලා ඒ උණුගස් මුදුනේ හඳුන් ගැටෙන් ලියවපු පාත්‍රය එල්ලා තැබුවා. දවස් කීපයක් ගියා, කිසි කෙනෙක් හරියට ඉදිරිපත් වුණේ එරිදීන් ගිහින් මේ පාත්‍රය ගන්න. නිගණ්ඨ නාද පුත්‍රාදී අන්‍ය ආගමික ශාස්ත්‍රවරු ඊළඟට අනිතීර්ථක ශ්‍රාවකයෝ ඇවිල්ලා නොයෙක් විදිහට මේ සිටුවරයාට ඇවිටිලි කළා. අපට මේ නොවටිනා දෙයක් නිසා ඇති ප්‍රාතිහාර්ය පෙන්වන්න අවශ්‍ය නැහැ, ඔබ ගෙලින්ම අපට දෙන්න කියලා එහෙම ඉල්ලා හිටියා. නමුත් මේ සිටුවරයා කිව්වා එහෙම ලැබෙන්නේ නැහැ, අහසින් ගිහින් ගන්න කෙනාට තමයි මේ පාත්‍රය ලැබෙන්නේ කියලා. කොහොම දවස් කීපයක් ගියා, දැන් ඉතින් ගන්න කෙනෙක් නැති නිසා මිනිස්සු කතා වෙන්න පටන් ගත්තා. එහෙමනම් මේ ලෝකයේ එරිදිමත් රහතුන් වහන්සේලා නැතුව ඇති, ඒක තමයි කිසි කෙනෙක් මේක නොගන්නේ කියලා. නමුත් ඒ වෙනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා සද්ධර්මයේ පැතිරී ගිහිල්ලා සාරිපුත්ත මොග්ගල්ලානාදී මහරහතන් වහන්සේලා බිහි වෙලා එරිදිමත් ශ්‍රාවකයන් වහන්සේලා පවා වැඩි ඉන්න යුගයක්. ඉතින් මේ කාරණේ සැලවිච්චාම දවසක් මේ මොග්ගලන් මහරහතන් වහන්සේ පින්ඩොල භාරද්වාජ රහතන් වහන්සේ පින්ඩපාතේ වැඩම කරන්න සූදානම් වෙනවා. සෝදානම් වෙන අවස්ථාවේදී මිනිසෙගේ මේ කතාව අහන්න ලැබුණා. මේ එරිදිමතුන් වහන්සේලා නැති නිසා වෙන්න ඕන මේ පාත්‍රය ගන්න කිසිවක් නැ, කිසි කෙනෙක් නැත්තේ ආදි වශයෙන් කියලා මේ කියන කතාව ඇහුණා. ඉතින් පින්ඩොල භාරද්වාජ ස්වාමීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට මතක් කළා, ආස්මතුන් වහන්සේ නැත්නම් මුගලන් ස්වාමීන් වහන්සේ එරිදිමතුන් වහන්සේලා අතරින් අගතැන්පත් නිසා වහන්සේ තමයි මේ පාත්‍රය ගන්න සුදුස්සාවෙන්නේ. ඒ නිසා මේ මිනිසෙගේ සැක දුරු කරවන්න මේ පාත්‍රය එරිදීෙන් ගිහිල්ලා ලබා ගන්නේ කියලා ආරාධනා කළා. නමුත් මුගල්ලාන ස්වාමින් වහන්සේ ඒ පාත්‍රය ගන්න ඉදිරිපත් වුණේ. මුගල්ලාන ස්වාමින් වහන්සේ පින්ඩොල භාරද්වාජ ස්වාමින් වහන්සේට නැවතත් මතක් කළා, ඔබ වහන්සේටත් පුළුවන් එරිදීෙන් ගොස් මේ පාත්‍රය ගන්න, ඒ නිසා ඔබ වහන්සේම ගන්න කියලා. එතනදී පින්ඩොල භාරද්වාජ ස්වාමින් වහන්සේ අර උණගස් මුදුනේ එල්ලා තිබිච්ච පාත්‍රය ගන්න ඉදිරිපත් කළා. මොකද කළේ, සිවුරු පොරවාගෙන දැන් මේ ස්වාමින් වහන්සේලා නැත්නම් මහරහතන් වහන්සේලා දෙදෙනා වහන්සේ සිවුරු පොරවාගත්තේ ඒ නගරයට ඇතුළු වෙන්න ඉස්සෙල්ලා තියෙන එක්තරා පාළු ප්‍රදේශයක තිබිච්ච ගල් තලාවකට වෙලා. අර සිවුරු පොරවපු ගල් තලාවෙම මහපටැඟිල්ලෙන් උස්සාගත්ත එරිදී විශාල ගල් තලාවක්. ඉතින් දැන් මේ පින්ඩොල භාරද්වාජ රහතන් වහන්සේ අහසින් මේ ගල් තලාවත් ඔසවාගෙන එරිදීෙන් නගරේ වටේ යනවා. මිනිස්සෙයින්ට රහතන් වහන්සේව පේන්නේ නැහැ, මහ විශාල කළු ගල් පර්වතයේ පේනවා. ඉතින් මිනිස්සු බය වුණා, තැතිගත්තා. දැන් බලන්න අපට මේ අහසින් යන කළු ගලක් පේනොත් එහෙම මොකද වෙන්නේ? තැති ගන්නවානේ. ඉතින් මිනිස්සු බයලා තැති ගත්තා මේ කළු ගල මිනිස්සෙයින්ගේ උඩට පතිත වෙයි කියලා. ඊට පස්සේ මේ මහරහතන් වහන්සේ තමන් වහන්සේව පෙනෙන්න සැලැස්සුවා. ඒ ගමන මිනිස්සු සාදුකාර දෙමින් ආරාධනා කළා පහළට වැඩම කරන්න හැටි. ඊට පස්සේ මේ රහතන් වහන්සේ මහපටැඟිල්ලෙන් අර කළු ගල තිබිච්ච තැනට විසි කරලා එරිදීෙන් අර පාත්‍රයත් අරගෙන අහසේ නැවතත් ප්‍රදක්ෂිණා කරනකොට සිටුතුමාත් මේක දැකලා, මේ ප්‍රාතිහාර්ය දැකලා සාදුකාර දෙමින් ආරාධනා කළා පාත්‍රයත් අරගෙන තමන්ගේ සිටුමැදුරට වැඩම කරන හැටිය. ඉතින් දැන් මේ පින්ඩොල භාරද්වාජ මහරහතන් වහන්සේ සඳුන් පාත්‍රයත් රත්සඳුන් පාත්‍රයත් අරගෙන එරිදීම සිටුතුමාගේ මන්දිරයට වැඩම කළා. ඊට පස්සේ මේ සිටුතුමා බොහෝම සතුටු වෙලා පාත්‍රය කෙරෙන්න ප්‍රණීත ලෙස පින්ඩ පාත්‍රය බෙදලා පාත්‍රය සමගම පූජා කළා. පින්දුල භාරද්වාජ මහරහතන් වහන්සේ දැන් මේ පාත්‍යයත් අරගෙන විහාරස්ථානයේ සෙනසුනට වැඩම කරනවා. මිනිස්සුන් මේ සිද්ධිය දැකලා කරලා ප්‍රීතිගෝසා කරන්න පටන් ගත්තා. මහරහතන් වහන්සේ පළමුවෙන් වැඩම කරනවා මිනිස්සු තොල්වර සංහඬ දෙමින් අත්පොල සංගාමි ප්‍රීතිගෝසා පවත්වමින් පසුපසෙම පැමිණියා. භාග්‍යතුන් වහන්සේ විහාරස්ථානයේ වැඩ සිටියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ මිනිස්සු කෑකෝ ගගා තොල්වර සංහඬ පවත්වමින් ප්‍රීති වෙමින් මහා ගෝසා පවත්වමින් එන සද්ද ඇහුණා. ඇහිලා ආනන්ද ස්වාමීන් වහන්සේගේ විමසාව දාලා මොකද මේ මිනිස්සු උස්සඩ මහාඬ පවත්වමින් මේ විදිහට ප්‍රීති ගෝසා පවත්වන්නේ කියලා. ඉතින් එතනදී ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කළා මෙන්න මෙහෙමයි මේ අසවල් සිටුවරයා උණුගස්පිලිවලින් බඳලා රතනුම් පාත්‍රයක් එල්ලා තිබ්බා එද්දිමත් රහතුන් වහන්සේලා ඉන්නවා නම් මේක එරදීම ගන්නේ කියලා. ඉතින් මේ අපේ පින්දුල භාරද්වාජ ස්වාමීන් වහන්සේ පාත්‍රය එරදීම වැඩම කරලා ගත්තා. ඒක දැකලා මිනිස්සු ප්‍රීති වෙමින් මේ කෑකෝක ගහනවායි කියලා. ඊපස්සේදී භාග්‍යතුන් වහන්සේ අවස්ථාවේ භික්ෂුන් වහන්සේලා රැස් කරවල පින්දුල භාරද්වාජ රහතන් වහන්සේත් කැඳවා මේ කාරණේ ඇත්ත නැත්ත විමසා දැනගෙන භාග්‍යතුන් වහන්සේ තනදී ආවාද කළා. මේ වගේ මේ සඳුන් පාත්‍රයක් වාගේ වටිනාකමින් අඩු දෙයක් වෙනුවෙන් උත්තරී මනුෂ්‍ය ධර්මයේ ඇති ප්‍රාතිහාරිකෑම භික්ෂුන් වහන්සේලාට ගැළපෙන දෙයක් නෙමේ, සුදුසු දෙයක් නෙමේ. ඒ නිසා මේ මත්තට මේ වගේ දේවල් සඳහා ඇති ප්‍රාතිහාරිකෑම නොකළ යුතුයි කියලා එතනදී ශික්ෂාපදයකුත් පනවා වදාලා අර සඳුන් පාත්‍රයක් කෑලි කෑලි වලට කඩා බිඳ දාලා වික්ෂුන් වහන්සේලාට ආලේප කිරීම සඳහා ගන්න හැටියට භාග්‍යතුන් වහන්සේ අවස්ථාවේදී නියම කළා. ඔන්න ඔය කාරණෙන් තමයි පින්දුල භාරද්වාජ ස්වාමීන් වහන්සේ බොහෝ දින අතර ප්‍රකට භාවයට පැමිණියේ අර එරිදි ප්‍රාතිහාරී නිසා. දැන් මේ පින්දුල භාරද්වාජ ස්වාමීන් වහන්සේ පිරිහුණු භවභෝග සම්පත් තිබෙච්ච බ්‍රාහ්මණ පවුලක කෙනෙක්. ඒ කියන්නේ භවභෝග සම්පත් අතින් පරිහානියටපත් වෙච්ච බ්‍රාහ්මණ පවුලක කෙනෙක් තමයි. ඉතින් අර තමන්ගේ භෝග පරිහානිය සලකාගෙන පැවිදි වුණා. පැවිදි වෙලා ඉස්සෙල්ලා විශාල පාත්‍රයක් අරගෙන කැමති තරම් ඒ පාත්‍රයට පිණ්ඩපාතය කරගෙන කැමති තාක් වළඳනවා. නෝක නිසා තමයි මේ පින්දුල භාරද්වාජ කියන නමත් හැදුනේ කියලා. අර භාරද්වාජ බ්‍රාහ්මණයාට පින්ඩෝල කියන කෑල්ල ආදේශ වුණේ තම ආදේශ වුණේ අන්නේ විදිහටයි කියලා අටකතාවේ හේ සඳහන් වෙනවා. ඉන් පස්සේ කාලේ මේ ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා පමණ දෙන ආහාර ගනිමින් නුවණින් යුක්තව බණ භාවනාවෙහි යෙදිලා අරහත්ත්වයට පත් වුණා. ඒ වුණත් අර තමන්ගේ භවභෝග සම්පත් පිරිහීම නිසා දීර්ඝාව කරගන්නා පිණිස පැවිදි වෙච්ච නිසා පින්ඩෝලේ කියන නාමය මුලට පටබැඳී තිබුණා. ගෝත්‍රයෙන් ඒ ස්වාමීන් වහන්සේ භාරද්වාජය නිසා පින්ඩුල භාරද්වාජ කියන නමින් තමයි ව්‍යවහාර වුණේ. මේ මහරහතන් වහන්සේ එක්තරා කාලයකදී කෝසම්බියේ ගෝසිතාරාමයේ වැඩවාසය කරනවා. එවන් අවස්ථාවකදී කෝසම්බියේ හිටපු රජතුමා, උදේන රජතුමා මේ පින්ඩුල භාරද්වාජ මහරහතන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා වන්දනමාන කරලා වැත්තකින් අසුන් අරගෙන සතර සාමීච කතා බහි යෙදිලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් පවසා සිටියා. අටකතාවෙහි පැහැදිලි කරනවා කෙබඳු අවස්ථාවකද මේ රජතුමා පින්ඩුල භාරද්වාජ ස්වාමින් වහන්සේ වෙත පැමිණියේ කියලා. මේ පින්ඩුල භාරද්වාජ ස්වාමින් වහන්සේ එක්තරා දවසක සැවැත් නුවර පිණ්ඩපාතයේ වැඩම කරලා දානි වළඳලා ඉවර වෙලා ඒ කාලේ මේ උරුම උෂ්ණ කාලයක්. ඒ නිසා මේ ස්වාමින් වහන්සේ සිසිල් සුළං හමන සීතල තියෙන තැනක තමයි දිවා විහරණය කරන්න කැමති වුණේ. මොකද උෂ්ණ කාලයක් නිසා මේ ස්වාමින් වහන්සේ කල්පනා කළා මේ උදේන රජුරුවන්ගේ උද්‍යානයේ තියෙන්නේ ගංගාවක් අද්දර. ඒක නිසා මේ එතනට වැඩම කරලා දහවල් කාලේ අර උදේන රජුරුවන්ගේ උයනේ ගත කරන්න ඕනේ කියලා හිතාගෙන මේ ස්වාමින් වහන්සේ එරදීෙන් අහසින් ගිහිල්ලා අර ගංගීවර අද්දර තියෙන උදේන රජුරුවන්ගේ උයනේ දිවා විහරණයේ පිණිස එක්තරා ගහක් මුල වැඩ හිටියා. ගංගා අද්දර නිසා ගඟ හරහා හමාගෙන එන සිසිල් සුළං වලින් මේ ස්වාමීන් වහන්සේට පහසුව සැලසුණා. ඔය අතරතුර එදේන රජතුමා ඒ නුවර විශාල උත්සවයක් සැණකෙළි උත්සවයක් පවත්වන්නට යෙදුණා. දවස් 7ක් තිස්සේම නොයෙක් විදියට කැවිලි බෙවිලි කාල බීලා ඊළඟට මත්පැන් පානය කරන අය එහෙම කරලා ඉතින් ওই විදියට මේ දවස් 7ක් තිස්සේම පැවති උත්සවයක් සංවිධානය කරලා තිබුණා. උදේන රජතුමත් මේ උත්සවයට සහභාගී වෙමින් දවස් 7ක්ම නොයෙක් විදියට කෙලිසෙල්ලමින් ගත කරලා මත්පැන් පානය කරලා හත්වැනි දවසේ උයන සරසවල මහජනයා පිරිවරාගෙන මගුල් මංගලාසනේ මංගල ශිලාසනේට ගිහිල්ලා එතන ශයනය කළා. රජතුමාගේ එක්තරා පරිවාර ස්ත්‍රියක් නැත්නම් බිසවක් රජතුමාගේ පාද සම්බාහනය කරමින් හිටියා. රජුරුව ක්‍රමයෙන් නින්දට වැටුණා. නින්දට වැටුණායින් පස්සේ අවශේෂ මේ ස්ත්‍රීන් පරිවාර ස්ත්‍රීන් නැත්නම් බිසවවරු දැන් ඉතින් අපි මේ රජතුමාව සතුටු කරවන්න නැටුම් ගේම් දක්වමින් මෙතන ඉඳලා වැඩක් ඇත්තේ නැහැ. රජතුමා නින්දටපත් වුණා. ඒ නිසා අපි මේ උයනේ තියෙන සිරිනරඹන්න ඕනේ කියලා තමන්ගේ අත්වල දිවිච්ච නොයෙක් විදිහේ තූර්ය භාණ්ඩ ඒව තැන් තැන් වල දාලා මේ අය අනිත් පිරිස මේ විසෝරු ටික කොමලා උයනේ තියෙන සිරිනරඹමින් මල් බල බලා රසවල තියෙන ගෙඩි කඩා කමින් කොහොම ඇවිදිනකොට ඔය අතරේ දැක්කා පින්ඩොල බාරද්දාජ ස්වාමීන් වහන්සේ තා දිවා විහරණයේ පිනිස ඒ උයනේ අර ගංගාද්දර තිබිච්ච ගහක් මුල වැඩ ඉන්නවා. මේ ස්ත්‍රීන් පිරිස කියන්නේ රජුරන්ගේ අන්තපුර ස්ත්‍රීන් පිරිස තෙරුන් වහන්සේව දැකලා කට්ටියම නිස්සබ්ද වෙලා බොහොම තැන්පත්ව තෙරුන් වහන්සේ වෙත පැමිණලා වන්දනා කරලා පැත්තකින් අසුන් ගත්තා. මේ තෙරුන් වහන්සේ පින්ඩොල බාරද්දාජ ස්වාමීන් වහන්සේ මේ අන්තපුර ස්ත්‍රී පිරිසට ධර්ම දේශනා කළා. ඉතින් මේ පිරිසත් බොහොම සදහැසිතින් යුක්තව බණ අසමින් සිටියා. රජුරුවන්ගේ පාද සම්බාහනය කරමින් හිටපු අන්තපුර ස්ත්‍රියට මේ ගැන හිතේ අමනාපයක් ඇති වුණා. ඒ කියන්නේ අනික් කට්ටිය ගිහින් බණ අහනවා දැන් මාට මේ රජුරුව ළඟට ඉඳලා ඉන්න වෙලා තියෙනයි කියලා එයාගේ හිතේ නුරුස්නාකමක් ඇති වුණා. ඇති වෙලා මොකද කළේ? දැන් පාද සම්බාහනය කරමින් හිටියේ කකුල හොල්ලලා රජුරුවන්ව කීදුවා ආවිදි කෙරේවා. පස්සේ රජුරු ඇහැරුණ හැරලා බැලුවා අවශේෂ අර නැටුම් ගෙවුම් දක්වමින් හිටපු අන්තපුර ස්ත්‍රීන් ටික නැහැ. මේ අය කොහෙද ගියේ කියලා රජතුමා ළඟ හිටපු ස්ත්‍රියකින් ප්‍රශ්න කළා. ඉතින් අර ස්ත්‍රීෙන් කිව්වා මේ ඒ පිරිස ඔබතුමා අතහැරලා දාලා ගිහිල්ලා අන්න එක්තරා මේ පැවිදි ශ්‍රාවකයන් වහන්සේ නමක් ඉන්නවා ඒ උන්වහන්සේ වට කරගෙන වාඩි වෙලා ඉන්නවා කියලා කිව්වා. මේ උදේන රජුරු බොහොම ක්‍රෝධ බහුල කෙනෙක් නිතර කිපෙන කෙනෙක් කියලා ප්‍රසිද්ධව තිබුණා. මේ රජුරුවත් ඒ අවස්ථාවේ කෝපයට පත් වුණා. මොකද මේ ශ්‍රී පිරිස රජතුමාව අතහැරලා දාලා ගිහිල්ලා ස්වාමින් වහන්සේ නමක් වට කරගෙන බණ අහනවායි කියලා අහපු හැටියෙම තරහ ගියා. තරහ ගිහිල්ලා හොඳ වැඩක් කරන්නම් කියලා මොකද කළේ? මේ රජතුමා දැක්ක උයනේ ගහක තියෙන දිමිගොටුවක්. රජුරුව කරපැලි අර දිමිගොටුව කඩා ගන්න සූදානම් වුණා. අශෝක ගහකයි දිමිගොටුව බැඳලා තිබුණේ. මේ රජුරුව මොකද කළේ? අශෝක ගහේ අත්ත නමලා දිමිගොටුව කඩා ගන්න සූදානම් වුණා. ඒත් එක්ක මොකද උනේ? දිමිගොටුව ඉහිරිලා ගිහිල්ලා රජුරුවන්ගේ ශරීරය පුරාම දිමි ටික පතිත වෙලා දැන් කරන්න ගියා කුසල කර්මය වෙනුවට උනේ එන දෙයක්. අන්වරන්නේ ඒකේ විපාකය එලාම ලැබිච්ච හැටි. මොකද දැන් රහතන් වහන්සේ නමකගේ ඇඟට දාන්න නෙමෙයි දිමිගොටුව කඩන්න හදන්නේ. දිමිගොටුව කඩන්න හදනකොට දිමිගොටුව කැඩිලා විහිරිලා රජුරුවන්ගේ ඇඟට දිමි ටික වැටුණා. ඊට පස්සේ අර වැටිච්ච දිමි ටික රජුරුවන්ව කන්න පටන් ගත්තා. ඔය අතරේ පින්ඩොල බාරද්දාජ ස්වාමින් වහන්සේ දැක්කා මේ රජතුමා දුෂ්ට සිතින් දැන් තමන්ට බීඩා කරන අදහසෙයි මේ එන්න හදන්නේ කියලා එර්දියෙන් අහසින් වැඩම කළා. ඊට පස්සේ අර වනහමින් හිටපු අන්තපුර ස්ත්‍රී පිරිසත් රජුරුවන් වට කරගෙන රජතුමාගේ ශරීරයේ පිහදානෝ වගේ අඟවමින් බිම හිටපු දිමිත් අරගෙන රජුරුවන්ගේ ඇඟට විසිකලාය කියලා සඳහන් වෙනවා. තවදුරටත් මේ විහිළු තහළු කරලා තියෙන අනෙක් රජවරු නම් පැවිදි උතුමන් වහන්සේලා දැක්කහම ගෞරව කරනවා, වැඳුම් පිදුම් කරනවා. ඒ වුණාට මේ අපේ රජුරුව නම් පැවිදි උතුමන් වහන්සේලාගේ ඇඟට දිමිකොටු දාන්නයි සූදානම් වෙන්නේ කියලා විහිළු තහළු කරමින් අර අහක හිටපු දිමිත් අරගෙන රජුරුවන්ගේ ඇඟට දැම්මයි කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ඉතින් රජතුමාට ඒකෙන් මොකද වුනේ, අර අන්තපුර විශ්වවෘෂීන් තමන්ට විහිළු තහළු කරනකොට තමන් කරන්න ගිය වරද ගැන ලැජ්ජාවක් හිතේ ඇති වුණා. ඊට පස්සේ රජතුමා මොකද කළේ, උයන් පල්ලම කැඳවලා ඇහුවා ඒ පැවිදි උතුමන් වහන්සේ වෙනත් දවස්වලටත් මේ උයනට පැමිණෙනවද කියලා. උයන් පල්ල කිව්වා අනිත් දවස්වලටත් ඒ ස්වාමින් වහන්සේ මේ උයනට පැමිණෙනවා කියලා දැනුම් දුන්නා. එහෙමනම් නැවත ආපු දවසක මට ඒ ගැන දැනුම් දෙන්නට ඕනෑ කියලා රජතුමා උයන් පල්ලන්ට නියම කළා. හින්දුල භාරද්වාජ රහතන් වහන්සේ නැවත දවස් කිහිපයකට පස්සේ ආයතර වගේ දිවා විහරණය කරන්නට මේ උයනටම වැඩම කරලා එකරා ගහක් මුල වැඩ හිටියා. උයන් පල්ලෝ දැක්කා නැවතත් දවසක මේ ස්වාමින් වහන්සේ වැඩම කරලා ඉන්නවා දැකලා කල්පනා කළා, රජුරවන්ට මේ ප්‍රවෘතිය දැන සැලකලහම අපට තෑගි භෝග හම්බුවේ කියලා එක්මනින්ම ගිහිල්ලා දැනුම් දුන්නා. දැනුම් දුන්නාම රජතුමා මොකද කළේ, එදා අර වෙනදාවාගේ එන ඉදිහට පෙරහැරෙන් ආවේ නැහැ, සද්දබද්ද බෙර ආදි ඔක්කොම නවත්තලා උසස් ඇමතිවරු පිරිවරාගෙන ඉක්මනින්ම උයනට පැමිණියා. පැමිණිලා මේ පින්ඩොට භාරද්වාජ ස්වාමින් වහන්සේ වැඩි ඉන්න තැනට සම්ප්‍රාප්ත වෙලා ස්වාමින් වහන්සේ සමග සතුරු සාමීචි කතා බහින් නිදිලා මේ ප්‍රශ්නය ඉදිරිපත් කළා. මොකද්ද ප්‍රශ්නය? කෝනු කොහෝ හෝ භාරද්වාජ හේතු කෝ පච්චයෝ ඒනි මේ ධාරාභිකෝ සුසුකාලකේසා භද්‍රේන යොබ්බලේන සමන්නාගතා පටමේන වායස අන්කීලිතාවිනෝ කාමේෂු යාවජීවම් පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියන් ජරන්ති අධ්ඥානංච ආපාදෙන්ති. ප්‍රශ්නය විමසනවා මෙන්න මේ විදිහට. මේ බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා අතර තරුණ වයසේ ඉන්න පළු ගෙස් තිබෙන භද්‍ර යෞවන වයසේ පසු වෙන කාමසප් අනුභව නොකළ තරුණ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ අය දිවිහිමියෙන්ම පිරිසුදු බඹසර ආරක්ෂා කරනවා. ඒ වගේ මේ බ්‍රහ්මචර්යාව සිඳගන්න නැතුව බොහෝ කාලයක් ඒක පිරිසුදුව පවත්වා ගන්නවා. මේකට හේතුව කුමක්ද, කාරණේ මොකක්ද කියලා ප්‍රශ්න කළා. වැදගත් ප්‍රශ්නයක් නේද? يعني ඉතින් තරුණ වයසේ ඉන්න භික්ෂුන් වහන්සේලා අය කාමසෝල ඉඳලා නැහැ. තරුණ වයසේ ඉන්නේ ඉතින් මේ අය මේ කම්සෝ විඳින් නැතුව කොහොමද මේ බ්‍රහ්මචරියාව සිඳගන්නේ නැතුව පිරිසිදුව මේක බොහෝ කාලයක් තිස්සේ ඇතැම් විට ජීවිතාන්තයේ දක්වාම පිරිසිදුව ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. අන්න ඒ අහපු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් භාරද්වාජ ස්වාමින් වහන්සේ මෙසේ වදාළා. මහරජ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරලා තියෙනවා. කොහොමද? ඒතතුම් හේ භික්කරේ මාතුමත්තේසු මාතු චිත්තං උපට්ඨපේත, භගිනිමත්තේසු භගිනි චිත්තං උපට්ඨපේත, දීතුමත්තේසු දීතු චිත්තං උපට්ඨපේතාති කියලා ඔහොම අනුශාසනා කරලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ මව් වගේ කෙනෙක් දැක්කහම, මව්ගේ වයසින් ඉන්න කෙනෙක් දැක්කහම මේ මගේ මව් කියලා එහෙම හිතාගෙන කතා බස් කරන්න, එහෙම හිතාගෙන ඇසුරු කරන්න කියලා වදාරලා තියෙනවා. ඒ වගේම තමන්ගේ සහෝදරියගේ වයස වගේ ඉබඳු මට්ටමේ කෙනෙක් දැක්කහම, ස්ත්‍රියක් දැක්කහම මේ මගේ සහෝදරියයි කියන ඉබඳු සිතක් ඇති කරගෙන කතා බස් කරන්න, නැත්නම් ඒ ධර්ම දේශනා කිරීම ආදී කාරණා කටයුතු සිද්ධ කරනවා නම් ඉබඳු අදහසකින් ධර්ම දේශනා කරන්න ආදී වශයෙන් කියලා අනුශාසනා කරලා තියෙනවා. තමන්ගේ දියණියක් තරම් වයස ඇති කෙනෙකුට නම් තමන්ගේ දියණියක් බඳු කෙනෙක් යයි කියන සිත පිහිටුවාගෙන ඇසුරු කරන්න ඕන. ඉතින් අන්න ඒ විදිහටයි භාග්‍යතුන් වහන්සේ වදාළා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා, තරුණ භික්ෂුන් වහන්සේලා ඉතින් තමන්ගේ මව් බඳු වයසේ කාන්තාවන් දැක්කහම මේ මගේ මව් බඳු කෙනෙක්ය, මව්ය කියන සිත ඇති කර ගන්නවා. සහෝදරියගේ වයසේ තරම් කෙනෙක් දැක්කහම මේ මගේ සහෝදරියක් කියන සිත පිහිටුවා ගන්නවා. දියණියක් තරම් වයසේ කෙනෙක් නම් මේ මගේ දියණියක් කියලා එහෙම සිත පිහිටුවාගෙනයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ තින් එහෙම අර අන්‍ය කාන්තාවන් දැක්කත් රාගසිතක් ඇති කරගන්නේ මේ විදිහේ සිතක් පිහිටුවාගෙන කටයුතු කරනවා. ඒ නිසා මේ තරුණ භික්ෂුන් වහන්සේලා දිවි ඇදිතෙක් පිරිසිදු පිරිකුන් වමසර ආරක්ෂා කරනවා, දිගු කලක් මේක රැක ගන්නවා විඳ ගන්න නැහැ කියලා භාරද්වාජ ස්වාමින් වහන්සේ පිළිතුරු දුන්නා. රජතුමා ඒ පිළිතුර පිළිගත්ත මෙන්න මේ විදිහටයි. ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම පිළිගත්තා නෙවෙයි. රජතුමා කියනවා පින්වත් භාරද්වාජ ස්වාමින් වහන්සේ මේ සිත නොයෙක් අරමුණු වලට ලොල් වෙනවා. ඒ කියන්නේ සමහර දවස් තියෙන්න පුළුවන් මව් වගේ කාන්තාවක් දැක්කත් ලෝභ සිත් ඇති වෙන්න පුළුවන්, රාග සිත් ඇති වෙන්න පුළුවන්. සහෝදරිය වගේ වයසේ ඉන්න කාන්තාවක් දැක්කත් ලෝභ සිත් ඇති වෙන්න පුළුවන්, රාග සිත් ඇති වෙන්න පුළුවන්. දියණිය වගේ වයසේ ඉන්න කාන්තාවක් දැක්කහම රාග සිත්, ලෝභ සිත් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒක සියල්ලෙන් සියල්ලම හරියන පිළිතුරක් නෙවෙයි. සෑම දිනාටම මේ කේසෙ වෙන්නේ නැහැ කියන එකයි රජතුමා මේ පවසා සිටි. ඒක නිසා තවත් හේතුවක් වෙනත් හේතුවක් තියෙනවාද මේ තරුණ භික්ෂුන් වහන්සේලා පිරිසිදුව බඹසර රැකගෙන බොහෝ කාලයක් ඒක ආරක්ෂා කරන්න හේතු වෙන ආකාරයේ තවත් හේතුවක් තියෙනවාද කියලා ප්‍රශ්න කළා. එතනදී මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ පිළිතුරු දෙන්නා පිළිතුරු වශයෙන් පැහැදිලි කළා. මේ භාග්‍යවත් වරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහටත් වදාළලා තියෙනවා. හේතුම් හේ භික්කවේ මෙමේ කායං උද්ධං පාදතල අධෝ කේසමත්තකා තජපරියන්තං පුරං නානප්පකාරස අසුචිනෝ පච්චරේකත අතිමස්මින් කායේ කේසාලෝමා නඛාදාන්තා තචෝ මංසං නහාරෝ වට්ටි යතිමින්ජා වක්කං හදයන් යකනං ගිලෝමකං පියකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං පිතං සේම්හං කුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසා කේලෝ සිංහා නිකාලසිකා මුත්තන්ති. නොයි විදිහට භාගිතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා තමන්ගේ මේ ශරීරය පිළිකුල් කුණප කොටස් වලින් පිරී තියෙන්නේ කොහොමද කියලා බලන හැටියට. මේ කයෙහි පාතලයෙන් උඩ කෙස් වලින් යට සමකෙලවර කොට ඇති ශරීරයේහි නොයෙක් විදිහේ පිළිකුල් දුර්ගන්ධය හමන අපිරිසිදු කුණප කොටස් පිරී තියෙන්නේ. ඒ කියන්නේ කෙස්, ලොම්, නිය, දත්, හම කියන මේ පහ පිටින් පේන්න තියෙනවානේ. දැන් ශරීරය ගත්තහම පිටින් පේන්න තියෙන්නේ මේ පහ මොනවද? කෙස්, ලොම්, නිය, දත්, හම. අනේක නිසා තමයි අරබික්සුන් වහන්සේලා පැවිදි කරනකොටත් ඉස්සෙල්ලා මේ තච පංචක කර්මස්ථානය තමයි ලබා දෙන්නේ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් පැවිදි කරනකොට මුලින්ම කියා දෙන භාවනා මේ අසුභ භාවනාවයි. මොකද අර බඹසර ආරක්ෂා කරගන්න මේ අසුභ භාවනාව බොහෝ සෙයින්ම උපකාරී පිණිසේ වෙනවා. ඒක නිසා භික්ෂුන් වහන්සේ නමක් පැවිදි කරනකොට අන් කිසි භාවනාවක් නොවේ ඉස්සෙල්ලාම කියා දෙන්නේ මේ තච පංචක කර්මස්ථානය. කියන්නේ කෙස් බාන වෙලාවෙහි උපාධ්‍යායන් වහන්සේ නැත්නම් ආචාර්යයන් වහන්සේ විසින් ඉස්සෙල්ලාම කෙස්වල කපනවා. කපලා ඒක අර පැවිදි වෙන කුල පුත්‍රයාගේ අතට දීලා කියනවා මේ කෙස්රෝද අරගෙන මේක දිහා බලාගෙන මේක වර්ණයෙන් පිළිකුල් වෙන හැටි, ගන්ධයෙන් පිළිකුල් වෙන හැටි, ඊළඟට පිහිටිතයන් වශයෙන්, සටහන් වශයෙන්, ඊළඟට ආශ්‍රිත කුණුපයන්ගේ වශයෙන් පිළිකුල් වෙන හැටි සිහි කරමින් අර තජ පංචක කර්මස්ථානය පුරුදු කරන හැටියට ඒ වෙලාවේ අනුශාසනා කරනවා. ඉතින් අන්න ඒ විදිහට සමහර කුඩා සාමණේරයන් වහන්සේලා හිටියා. උපාධ්‍යායන් වහන්සේ නැත්නම් ආචාර්යයන් වහන්සේ විසින් කෙස්වද කපල අතර දීලා තජක පංචක කර්මස්ථානය කියා දීම් දුන්නහම ඒ මොහොතේම අර කෙස්වද බලාගෙන පිළිකුල් සංඥාවත් වඩලා ඒකත් නිදර්ශනා කරලා අරහත්ත්වයට පත් වෙන්න තරම් වාසනාවන්ත වෙච්ච මහරහතන් වහන්සේලා පුරාණේ වැඩ හිටියා. කියන්නේ කෙස් කපා කෙස් බා ඉවර වෙනකොට රහතන් වහන්සේ ළමයි. පැවිදි වෙන සාමණේරයන් වහන්සේ රහත් වෙලා පැවිදි වෙනවා. යන්නේ ඒ මට්ටමට සිත දියුණු කරගත්ත උත්තරයන් වහන්සේලා පුරාණේ හිටියා. ඉතින් අර බමසර ආරක්ෂා කරගන්න ඒ අසුභ භාවනාව මෙහි උපකාරී විෂා තමයි පුරාණේ හිටම බුද්ධ කාලයේ හිටම පැවිදි කරන කුල පුත්‍රයන් වහන්සේලා ඉස්සෙල්ලා මේ අසුභ කර්මස්ථානය කියා දෙන්නේ. පිටින් පේන පහ තමයි මුලින් කියා දෙන්නේ. කේසුන්, ලොම්, නිය, දත්, සම. අනික ඒවා ඇතුලේ තියෙනවා. මොනවද ඇතුලේ තියෙන්නේ? ඇතුලේ තියෙන දේවල් මාස්, නහාර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, ඊළඟට බඩදිව, දලබුසිවිය, පෙනහැලි, බඩවැල්, බඩවැල් බැඳුම්, දිරූ ආහාර, නොදිරූ ආහාර, පිත, ශෙම, ශරවලි, දහඩිය, මේදේ, කඳුළු, බුරුණු තෙල්, කෙළ, සොටු සන්දිලාටු මුත්‍රා කියන මේ කොටස්. ඉතින් මෙන්න මේ විදිහට මේ ශරීරය හැදිලා තියෙන්නේ මේ කියන පිළිකුල් කුණප කොටස් වලින් කියලා භික්ෂුව මුල හිටම පැවිදි වෙන අවස්ථාවේ පටන්ම නුවණින් සැලකීමෙහි යෙදෙන්නට ඕන, පටික්කුල මානසිකාරය වැඩිමෙහි යෙදෙන්න ඕන. එතකොට තමන්ගේ ශරීරයේ පිළිකුල් කුණප කොටස් වලින් යුක්ත එකක් කියලා දකින භික්ෂුවට අනික් ඕනෑම ස්ත්‍රී පුරුෂයෙකුගේ ශරීරයත් පිළිකුල් වශයෙන්ම වැටෙනවා නේ. එතකොට අර අන්‍යශ්‍රියක් දැක්කත් රාගසිතක් ඇති කරනවගෙන මේක මේ පිළිකුල් ශරීරයක් නෙවෙද, දුර්ගන්ධ ශරීරයක් නෙවෙද කියලා යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්නකොට ලෝභසිත ඇති වෙන්නට නොදී සිත රැක ගන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා තමයි මේ තරුණ භික්ෂුන් වහන්සේලා තමන් වහන්සේලාගේ බඹසර කිලිටි කර ගන්න නැතුව බොහෝ කාලයක් ඒ බඹසර ආරක්ෂා කරගන්නේ කියලා භාරද්වාජ ස්වාමින් වහන්සේ රජතුමාට පැහැදිලි කළා. මේ රජතුමා මේ පිළිතුරනොත් සම්පූර්ණයෙන් සෑහීමකටපත් උන්නේ පිළිතුර බාරගත්තත් ඒකේ තව අඩුපාඩු පැත්තක් ගැන මතක් කළා. අඩුපාඩුවක් කියන්නේ මෙන්න මෙහෙමයි. රජතුමා කියනවා භාරද්වාජ ස්වාමින් වහන්සේ ඒකේ තව අඩුපාඩු පැත්තක් ගැන මතක් කළා. අඩුපාඩුවක් කියන්නේ මෙන්න මෙහෙමයි. රජතුමා කියනවා භාරද්වාජ ස්වාමීන් වහන්සේ ඔය කතාව භාවිත කය ඇති, භාවිත සිල් ඇති, භාවිත සිත් ඇති, භාවිත ප්‍රඥාව ඇති භික්ෂුන් වහන්සේලාට නම් ගැළපෙනවා. ඒ කියන්නේ කාලයක් තිස්සේ හොඳට සීලය සම්පූර්ණ කරගත්තු, සිත වඩාගත්තු, ප්‍රඥාව දියුණු කරගත්තු ස්වාමීන් වහන්සේලාට නම් ඔය කියන කාරණේ දුෂ්කර නෑ. ඕනෑම ශ්‍රියක් මාතු කාන්තාවක් දැක්කහම මේ ශරීරයේ පිළිකුල් එකක් නෙමෙද කියලා අර දත්තින් සාකාරයට අනුව පිළිකුල් වශයෙන් බලන්න පුළුවන්. එතන සඳහන් වුණා භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත පඤ්ඤා කියලා පද හතරක්. එතන භාවිත කායය කියලා කියන්නේ පංචාධාරික කායෝ කියලා අටකතාවෙහි සඳහන් වෙනවා. පංචාධාරික කියන්නේ ద్వාර පහක් ගැනයි. ඒකනේ පංචාධාරික කියන්නේ මොනවද? ඈ? අන්න හරි. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පස් දොර. අන්න භාවිත කාය කියලා එතන අදහස් කරන්නේ කය වඩා තියෙනවායි කියලා කියන්නේ. එතන මේ පංචාධාරයන් පස් දොර හොඳට සංවර කරගන්න පුරුදු කරලා තියෙන එකයි භාවිත කාය කියලා කියන්නේ. ඊළඟට භාවිත සීල. ඒ කියන්නේ කාලයක් තිස්සේ හොඳට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, බ්‍රහ්මචර්ය සීලය ආරක්ෂා කරගන්න පුරුදු කරලා තියෙන එක භාවිත සීල. භාවිත චිත්ත කියලා කියන්නේ සිත වඩා තියෙනවා. ඒ කියන්නේ ඔය සතර සතිපට්ඨානෙ පිහිට සමත භාවනා. එතන විශේෂයෙන් අදහස් කරන්නේ සමත භාවනා ප්‍රගුණ කරලා තියෙන උපචාර අර්පණ වශයෙන් සමාධිය වඩා තියෙනවා. සතර සතිපට්ඨානිය වඩන කොටත් ඒ කර්මස්ථාන අනුව උපචාර අර්පණ සමාධි ලැබෙනවා නේ. ඉතින් චිත්ත භාවනාව සිද්ධ වෙනවා. ඊළඟට භාවිත ප්‍රඥා කියලා කියන්නේ අන්න විදර්ශනා භාවනාව වඩා තියෙනවා. ඉතින් විදර්ශනා භාවනාව කිව්වහම අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨානෙ අයිති. ඔන්න ඔය විදිහට ඇහැ කන ආසේ දිව ශරීරේ කියන පංචද්වාරයන් සංවර කරගන්න පුරුදු පුහුණු කරගත්තු, හොඳට සීලය රකින්න පුරුදු පුහුණු කරගත්තු, සමත භාවනා වඩන්න පුරුදු පුහුණු කරගත්තු, විදර්ශනා භාවනා වඩන්න පුරුදු පුහුණු කරගත්තු, ඊළඟට සමහර විට සෝවාන ආදී යම් යම් මාර්ගඵල ලබාගත් ස්වාමින් වහන්සේලාට ඒ කියන කාරණේ නම් දුෂ්කර දෙයක් නොවේ. ඒ එහෙම නැති ස්වාමින් වහන්සේලාත් ඉන්නවනේ. ඒ එහෙම සිත වඩලා නැති, ප්‍රඥා වඩලා නැති, සීලය පුරුදු පුහුණු කරලා නැති, පසිඳුරන් රැකගන්න වැඩි බලපොරොත්තුක් නැති අන්න එහෙම භික්ෂුන් වහන්සේලාට ඔය කියන විදිහට අසුභ සංඥා ඇති කර ගැනීම දුෂ්කරයි නේද? ඒක නිසා එහෙම භික්ෂුවක් ඇතැම් විට මේ අසුභේ සිහි කරනවා කියලා හිතාගෙන සුභ වශයෙන්ම කල්පනා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මොන අපි හිතමු සිත වඩලා නැති, ඉන්ද්‍රිය සංවරයේ පුරුදු පුහුණු කරගත්තු නැති භික්ෂුවක් තමන්ට ප්‍රියමනාප ස්ත්‍රී රූපයක් දකින්න ලැබිච්චාම ඒක අසුභ වශයෙන් මෙනෙහි කරනවා වෙනුවට සුභ වශයෙන්ම මෙනෙහි කරන්න පුළුවන් කියන එකයි මේ රජතුමා මතක් කළේ. ඒක නිසා ඒක හැමෝටම හරියන්නේ නැහැ කියන එකයි රජතුමා මේ ස්වාමින් වහන්සේට මතක් කර සිටියේ. රජතුමා පැහැදිලි කළා ස්වාමින් වහන්සේගේ දෙවෙනි පිළිතුර අර ඉන්ද්‍රිය සංවරය පුරුදු පුහුණු කරගත්තු සීල් රකින්න සමති දර්ශනා භාවනා වඩන්න කාලයක් හොඳට හිත පුරුදු පුහුණු පුහුණු කරගත්තු ස්වාමින් වහන්සේලාට නම් අසුභ මානසිකාරී යෙදිලා හිතේ ඇති වෙන රාගාදී ප්‍රපංචයන්ට ඉඩක් ඇති වෙන්නේ නොදී හිත සංවර කරගන්න එක පහසු වියක දුෂ්කර නෑ. නමුත් ඉන්ද්‍රිය සංවරය, සීලය, සමාධිය, ප්‍රඥාව හොඳ හැටියට වඩා වර්ධනය කර නොගත්තු භික්ෂුන් වහන්සේලාට ඕක අමාරුයි. ඒ අය ශ්‍රී රූපයක් නැත්නම් ශ්‍රියක් දැකලා සුභ වශයෙන් බලන්න පුළුවන්. අසුභ වශයෙන් මෙනෙහි කරනවා වෙනුවට සුභ වශයෙන් බලන්න පුළුවන්. ඒක නිසා මේ භික්ෂුන් වහන්සේලා, තරුණ භික්ෂුන් වහන්සේලා බ්‍රහ්මචර්යාව පිරිසිදුව ආරක්ෂා කරන්න හේතු වෙන තවත් කාරණයක් නැද්ද කියලා තවත් හේතුවක් ගැන මේ රජතුමා භාරද්වාජ ස්වාමින් වහන්සේගෙන් විමසා සිටියා. එතනදී මේ රජතුමාට ස්වාමින් වහන්සේ පිළිතුරු දෙනවා, මහරජතුමනි, භාග්‍යවත් අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරලා තියෙනවා. කොහොමද? ඒතතුම්හේ භික්කවේ ඉන්ද්‍රියේෂු ගුත්තද්වාරා විහෙරත චක්කුණා රූපං දිස්වාමා නිමිත්තක් ගාහිනෝ අහුවත්ත මානුභ්‍යාංජනක් ගාහිනෝ යත්ථාධිකරණ මේතං චක්කුන්ද්‍රයන් අසංහුතං විහෙරන්තං අවිද්‍යා දෝමනස්සා පාපකා කුසලා ධම්මා අන්වාසවේයුං තස්ස සංවරාය පටිපජ්ජත රක්ඛත චක්කුන්ද්‍රියං චක්කුන්ද්‍රියේ සංවරං ආපජ්ජත. එයින් පැහැදිලි කරන්ට යෙදුනේ, මහණෙනි, ඔබ වහන්සේලා මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය සංවරී හික්මෙන්ද ආරක්ෂා කරගත්තා වූ ඉඳුරන් ඇතුව වාසය කරන්න. කොහොමද? ඇසින් රූප දැකලා ඒවා නිමිති වශයෙන් ගන්නපා, අනුයන්ජන වශයෙන් ගන්නපා. මොකද්ද මේ නිමිති වශයෙන් ගන්නවා, අනුයන්ජන වශයෙන් ගන්නවා කියලා කියන්නේ? මොකද අපි හිතමු යා විශිපුද්ගලේ දකින් ඉස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දැක්කා, මේ ස්ත්‍රිය ලස්සනය, මේ පුරුෂයා කඩවසම, එහෙම කියලා බලන්නේ. අන්න ඒක නිමිති වශයෙන් ගන්නපා, අනුයන්ජන වශයෙන් ගන්නපා කියලා කිව්වේ. අනුයන්ජන වශයෙන් කියලා කියන්නේ අපි හිතමු මේ ස්ත්‍රිය සිනහ වෙන හැටි හොඳයි, නැත්තම් කටහඬ මිහිරි, නැත්තම් වර්ණය හොඳයි ආදි වශයෙන් කියලා අර අනුව්‍යංජනයක් කියලා කිව්වේ. අන්න ඒ වගේ අංශි ඉරියව් පැවැත්මක් කොටසක් හොඳයි කියලා සලකන්නත් එපා. සම්පූර්ණ දැක්ක දර්ශනය හොඳයි කියලා එහෙම සුභ වශයෙන් ගන්නත් එපා කියන එකයි. එහෙම නොගෙන, ඒ කියන්නේ යම් කාරණයක් නිසා එහැ අසංවර කරගෙන වාසය කරනකොට හිතේ ලාමක අකුසල ධර්මයන් හට ගන්නවා නම්, ලෝභය, ද්වේෂය වගේ ලාමක අකුසල ධර්මයන් හට ගන්නවා නම්, අන්න ඒ බඳු ලාමක අකුසල ධර්ම හිතේ හට ගන්නා ආකාරයට රූප දිහා බලන්න එපා. එහෙම රූප බලන්නේ නැතුව ඇහැ රැක ගන්න කියලා අනුශාසනා කළා. කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හය සම්බන්ධයෙන් මෙහෙමයි. යම් අරමුණක් දැන ගැනීම නිසා, ඒ කියන්නේ කනට යොමු වෙන යම් ශබ්දයක් ඇසීම නිසා කන සංවර කර නොගෙන වාසය කරනකොට හිතේ ලෝභය, ද්වේෂය වගේ ලාමක අකුසල ධර්මයන් හට ගන්න පුළුවන් නම් අන්න ඒ ක්‍රමේ ශබ්ද අහන්න සුදුසු නෑ. කනට ශබ්දයක් ඇති වෙනකොටම සිත රැක ගන්න ඕනේ. එතන ඉන්ද්‍රියන් රැක ගන්නවයි කියන්නේ සිත රැක ගන්නවා කියන එකයි. ඒ කියන්නේ දැන් ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට යොමු වෙන අරමුණු වලින් අර මනෝධාරයේ මුල්ව පහළ වෙන සිත් වලින් තමයි ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල ධර්ම හටගන්න ඉඩ ලැබෙන්නේ. නැතුව අර දකින මොහොතේ චක්කු විඥාණයෙන්වත්, සෝත විඥාණයෙන්වත්, ඝාන විඥාණයෙන්වත්, ජීවා විඥාන, කාය විඥාණයෙන්වත් නෙමෙයි. දැන් ඇහෙන් රූප දකිනකොට ඒ දකින මොහොතේ චක්කු විඥාණය ඇති වෙනවනේ. ඒ චක්කු විඥාණයෙන් ගත් අරමුණ ඊළඟට මනෝධාරයට යොමු වෙනවා. ඊළඟට මනෝධාරයෙන් අර ඇහෙන් දැක්ක රූපේම මුල් කරගෙන සිත් පහළ වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මේක හරියට හඳුනාගන්නේ. දැක්ක අරමුණ හරියට හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ අර ඇහිංගත්තු අරමුණ, චක්කු විඥාණයෙන් ගත්තු අරමුණ මනෝද්වාරයට යොමු වෙලා මනෝද්වාරයෙන් ඊ අරමුණ දැනගන්න ගත්තයින් පස්සේ තමයි හරියට ඒ ආරම්භනේ මොකද්ද කියලා හඳුනාගන්නේ. අන්න එතනදී අයෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් එහෙම අර චක්කු ද්වාරයෙන් ගත්තු අරමුණු මුල් කරගෙන ලෝභය ඇති වෙන්න පුළුවන් නේ. නැත්තම් ද්වේෂය ඇති වෙන්න පුළුවන්. ප්‍රිය අරමුණක් නම් ලෝභය ඇති වෙන්න පුළුවන්. අප්‍රියමනාප අරමුණක් නම් ද්වේෂය ඇති වෙන්න පුළුවන්. ඉතින් ලෝභය ඇති වුණා, ද්වේෂය ඇති වුණා, මේ දෙකම සමග මෝහය අනිවාර්යෙන් යෙදෙන්නම ඕන. අයෝනිසෝ මනසිකාරය කියන තැන තියෙන්නේ මෝහයයි. ඊළඟට ඇහෙන් රූපයක් දකිනකොටම යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්නවා. අන්න යෝනිසෝ මනසිකාරය ඇති කරගත්තොත් ඇර දැක්ක අරමුණ මුල් කරගෙන මනෝධාරේෂිත් පහළ වෙනවනේ. මනෝධාරේෂිත් පහළ වෙනකොටම යෝනිසෝ මනසිකාරය පිළිටුවා ගත්තොත් එතන තියෙන්නේ මොකද්ද? අන්න ප්‍රඥාවනේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ ප්‍රඥාව තියෙන. එතකොට අර දැක්ක රූපාරාමණය අනිත්‍ය වශයෙන් සලකනවා, එහෙමත් නැත්නම් දුක්ඛ වශයෙන් සලකනවා, අනාත්ම වශයෙන් සලකනවා, අසුභ වශයෙන් සලකනවා, ධාතු වශයෙන් සලකනවා, පිළිකුල් වශයෙන් සලකනවා. එතකොට අර ලෝභය හටගන්න ඉඩක් ලැබෙනවද? ඉඩක් ලැබෙන්නේ නැහැ. ද්වේෂය හටගන්න ඉඩක් ලැබෙනවද? ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ඉන්ද්‍රිය සංවරය පිළිටුවා ගන්නවා කියන අන්නේ ක්‍රමයට. චක්ඛුද්වාරයෙන්, සෝතද්වාරයෙන්, ඝානද්වාරයෙන්, ජීවාද්වාරයෙන්, කායද්වාරයෙන් කියන මේ බාහිර පස්වරෙන් ගන්නා යම්ෂි අරමුණක් මනසට යොමු වෙනකොට එතන යෝනිසෝ මනසිකාරය පිහිටුවා ගන්නවා. එතකොට අර ගත අරමුණ නිසා ඊළඟට අර මනෝද්වාරයේ ඇති වෙන චිත්ත වීදි අකුසල් සහගත වෙන්නේ. ඒකයි එතන ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඊළඟට මනෝද්වාරයේටම යම් යම් අරමුණු වෙනවා. අතීත ආරම්භන වාසේ, ඒ කියන්නේ කලින් දැක්ක ස්ත්‍රියක් ගැන සිහිපත් වෙන්න පුළුවන්, කලින් දැක්ක පුරුෂයෙක් ගැන සිහිපත් වෙන්න පුළුවන් නේද? මොකක් හරි සුභ ආරම්භණයක් වශයෙන්. එතකොට රාගය ඇති වෙන්න පුළුවන්. එතකොට අතීත ආරම්භණයක් මුල් කරගෙන වර්තමාන වශයෙන් රාග, දේශ, මෝහ ඇති වෙන්න පුළුවන්. සුභ විසිටම වශයෙන් දැක්කොත් ඒක රාගය හටගන්න හේතුවක් වෙනවා. ඊළඟට ගැටෙන ආකාරයෙන් දැක්කොත් පටිගිය හටගන්න, දේශය හටගන්න හේතුවක් වෙනවා. මේ දෙතනම මුලාව තියෙනවා. ඉතින් ඔන්න ඔය ක්‍රමයයි. ඒකෙහිඳ අර මනෝධාරයේ යන අරමුණු ගැන පරිශ්‍රමයෙන් සිටින්නට ඕන. අතීත අරමුණක් විශේෂයෙන්ම සුභ වාසයෙන් හෝ නැත්නම් ගැටෙන ආකාරයෙන් හෝ හිතට අරමුණු වුණොත් අරමුණු වෙච්ච හැටියේ මෙතනදී යෝනිසෝ මනසිකාරයේ පිහිටුවාගෙන එතනින් එහාට අර මනෝධාරයේ මුල් කරගෙන අකුසල චිත්ත වීදීන් පහළ වෙන්න නොදී මනස රැක ගන්නට ඕන, සිත රැක ගන්නට ඕන. අන්න ඔය ක්‍රමයට ආයතන හයෙන්ම ගන්න අරමුණු සම්බන්ධයෙන් අකුසල චිත්ත වීදීන් පහළ වෙන්න නොදී යෝනිසෝ මනසිකාරය පිහිටුවාගෙන සිත රැක ගන්නවා. ඒ සිත රැක ගැනීම තුළින් ඉඳුරන් හයම සංවර කරගත්තා වෙනවා. ඔන්න ඔය ක්‍රමයට වික්ෂුන් වහන්සේලාට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ අවවාද අනුශාසනා කරලා තියෙනවා. ඉතින් මේ තරණ වික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වදාළ ආකාරයට ඔය ඉන්ද්‍රිය සංවරය පිහිටුවා ගන්නවා. ඔන්න ඔබ නිසා තමයි මේ වික්ෂුන් වහන්සේලා බොහෝ කාලයක් තිස්සේම අර තම තමන් වහන්සේලා ආරක්ෂා කරන බ්‍රහ්මචර්යාව සිඳෙන්න නොදී ආරක්ෂා කරගන්නේ කියලා රජතුමාට, කියන්නේ උදේන රජතුමාට පින්ඩල භාරද්වාජ ස්වාමීන් වහන්සේ වදාලා. ඒ කියන්නේ අතීත කතා ප්‍රවෘතියක් සඳහන් වෙනවා. පුරාණ කාලේ ලංකාවේ හිටියා වූ එක ස්වාමීන් වහන්සේ නමක්, කුඩා ස්වාමීන් වහන්සේ නමක්, ඒ ස්වාමීන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ විසින් ධර්මීය ඉගෙන ගැනීම සඳහා වෙන විහාරස්ථානයකට මේ කුඩා ස්වාමීන් වහන්සේ යවා තියෙන තරුණ ස්වාමීන් වහන්සේ නමක්. මේ ස්වාමීන් වහන්සේ ඒ වෙනත් විහාරස්ථානයකට ගිය වෙලාවේ පිණ්ඩපාතේ වඩිනකොට දැරියක් මේ කුඩා ස්වාමීන් වහන්සේට, තරුණ ස්වාමීන් වහන්සේට පිණ්ඩපාතේ බෙදා තියෙනවා. මම හිතන්නේ කැඳ ටිකක් දුකෙදයි පූජා කරලා තියෙනවා. කැඳ බෙදා ගන්න අතරතුරේ මේ දැරිය පිළිබඳත් යම්කිසි අදහසක් මේ තරුණ ස්වාමීන් වහන්සේගේ සිතේ ඇති වෙලා තිබුණා. ඉතින් අර කැඳත් එක්ක තමන් ගත්ත සුභාරමුණත් අරන් ගියා. ඒකත් හිතේ තිබුණා. මොහොම ටික දවසක් යනකොට යම්කිසි හේතුවක් නිසා මේ දැරිය මරණයටපත් වුණා. එතකොට මේ දැරිය මරණයටපත් වුණායින් පස්සේ මේ දැරිය අර කැඳ බෙදෙන වෙලාවේ පොළොව පොරවාගෙන හිටපු සලුව ඒ දැරියගේ මව්පිය ඥාතීන් විසින් ඒක එන ස්වාමීන් වහන්සේ නමකට නැත්නම් විහාරස්ථානයකට පූජා කරන්න තිබුණ විදිහයි මට කතා ප්‍රවෘත්ති මතක. ඉතින් දැන් අර කැඳ පිළිගත්තු තරුණ ස්වාමීන් වහන්සේ අර වෙනත් විහාරස්ථානයකට ගිය වෙලාවේ දැක්කා අර දැරිය පොරවාගෙන හිටපු සලුව ඒ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් සතුව තියෙනවා. ඊපස්සේ ඒ ගැන ඇහුවා විස්තර. විස්තර අහනකොට ඉඳන් ගුවන් අර අහවල් පව පවුලේ දැරියක් හිටියා. ඒ දැරිය හදිසියේ රෝගියකගේ මරණයට පත් වුණා. ඊට පස්සේ දැරිය පොරවාගෙන හිටපු සලුව ඒ මව්පියන් විසින් ඒක විහාරස්ථානයේට පූජා කළා මේ දැරියගේ සලුවයි කියලා. අන්න එතකොට අර එදා අර කැඳවලඳපු තරුණ ස්වාමීන් වහන්සේට මතක් වුණා තමන් දැක තරුණ කාන්තාවගේ නැත්නම් ඒ තරුණ දැරියගේ සලුව නේද මේ කියලා. ඒ වෙලාවේ එනකොට තමන් හිතේ යම්සි අදහසක් තිබුණානේ. ඒ අදහස දරා ගන්න බැරුව තරුණ විසුණු වහන්සේ තපවත් වුණාය කියලා කලුරිය කළාය කියලා සඳහන් වෙනවා. ඉතින් දැන් ඒ කාරණේනොත් තේින්නේ එතනදී අර ඉන්ද්‍රිය සංවරේ මනාකොට නොපිටුවා ගැනීමයිනේ. අර කැඳ පිළිගන්නා වෙලාවේ අර තරුණ කාන්තාව ප්‍රවරවාගෙන හිටිය තරුණ දැරිය ප්‍රවරවාගෙන හිටපු සලුවේ නිමිත්තරන් තිබුණා. ඒකනේ ඒක අර වෙනත් තැනකදී වෙනත් විහාරස්ථානයකදී දැක්කහම මේ අහවලා ප්‍රවරවාගෙන හිටපු සලුවයි මේ කියලා එකපාර මතකයට ආවේනේ. එතනදී ඉන්ද්‍රිය සංවරේ පිටුවා ගන්නත් බැරි වුණා. ඉතින් වගතුක හොයා බැලුවාම අර තමන්ට කැඳ පිළිගන්නපු දැරිය පොරවාගෙන හිටපු සල්. ඉතින් එතනදී අර තමන්ගේ හිතේ මුලින් ඇතිවෙ තිබිච්ච සුභාරම්මණය නැත්තම් රාගානුසය මුල්ව හිතේ ඇතිවෙච්ච ශෝකය දරා ගන්න බැරුව අර තරුණ විසුණු වහන්සේ කලුරිය කළාය අපවත් වුණාය කියලා අට කතාවේ ඒ ප්‍රවෘත්තිය ගැන සඳහන් වෙනවා. ඒ වගේ නොයෙක් විද ප්‍රවෘත්තීන් මේ අට කතාවන්හි සඳහන් වෙනවා. ඒත් ඒ කලින් ඒ කාලෙකට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධියා ගැන සඳහන් වෙනවා. අනුරාධපුර කාලේ වික්ෂුන් වහන්සේලා පේලි පේලි වාසුන් අරගෙන වාඩි වෙලා රුවන්වැලි සෑ මළුවේ ධර්මය ශ්‍රවණය කරන ධර්ම ඉගෙන ගන්නවා. මහතෙරුන් වහන්සේ නමක් ධර්මය උගන්වනවා. එතකොට ඒ අනුව සජ්ජායනා කරමින් තරුණ වික්ෂුන් වහන්සේලා ඉගෙන ගන්නා වයසින් වික්ෂුන් වහන්සේලා රුවන්වැලි සෑ මළුවේ අසුන් අරගෙන අර ධර්මය හදාරමින් ඉගෙන ගන්නවා. වික්ෂුණීන් වහන්සේලාත් අර වික්ෂුන් වහන්සේලාට පිටුපස්සෙන් අසුන් අරගෙන ඉන්නවා. ඔය අතරතුරේ අර පිටිපස්සෙම පේලී හිටපු වික්ෂුන් වහන්සේ නමක් බොහෝ වේලාවක් එක මිරියව්වෙන් වාඩි වෙලා හිටපු නිසා අතපය දිගේ අරගන්න අත ටිකක් පස්සට ගලා. අත ටිකක් පස්සට කරනකොටම පිටිපස්සෙන් හිටියා වූ තරුණ වික්ෂුණීන් වහන්සේ නමගේ පපුවේ වැදුනා අර දික් කරපු අත. ඒ ඇතැන්දී යෝනිසෝ මනසිකාරයේ පිහිටුවා ගත්තේ නැහැ. අර භික්ෂුණීන් වහන්සේත් මොකද කළේ, ඒ වෙලාවේ ඇති වෙච්ච සුභාරම්මයේ නිසා අර තරුණ භික්ෂුන් වහන්සේගේ අත වැරෙන් අල්ලා ගත්තා කියන. ඒ වෙලාවේ අර භික්ෂුන් වහන්සේටත් සංවරයේ පිහිටුවා ගන්න බැරි වුණා. හිතේ රාගය හටගත්තා. මේ දෙන්නා මේ ආසන වලින් නැගිටලා ඉවත් වෙලා ගිහිල්ලා අන්තිමට පැවිද්දෙනුත් අයින් වෙලා උනෝ විවාහ වුණායි කියලා ඒ කතා ප්‍රවෘත්ති සඳහන් වෙනවා. ඉතින් බලන්න ඒකෙන් පේන්නේ මොකද, ඉන්ද්‍රිය සංවරයේ පිහිටුවා ගන්න බැරි වෙච්ච පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාව ඒ අසංවරයේ නිසාම එතන විතර ජීවිතයක් නැති කරගෙන තියෙනව නැත්තම් පැවිද්දෙන් ඉවත් වෙලා නැවත කාමයන්ට නැත්නම් මේ ගිහිභාවයට පත් වෙනවා තියෙනවා කියන එකයි. ඔන්න ඔය විදිහට මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා, ඉන්ද්‍රිය සංවරයේ පිහිටුවා ගැනීම නිසා තමයි පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා බොහෝ කාලයක් බඹසර ආරක්ෂා කරගන්නේ කියලා. ඒ පිළිතුර ගැන රජතුමා සෑහීමටපත් වුණා. සෑහීමටපත් වෙලා සඳහන් කරනවා, පින්වත් භාරද්වාජ ස්වාමින් වහන්සේ හරි අසිරිමත්, හරි පුදුම සහගතයි. භාරද්වාජ ස්වාමින් වහන්සේ මේ පැවසපු ප්‍රකාශයේ ඒකාන්ත සුභාසිතයක්. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඉන්ද්‍රිය සංවරය පිහිටුවා ගන්නට වදාරලා තිබෙන අය, ඒ අනුව හික්මෙන භික්ෂුන් වහන්සේලා බොහෝ කාලයක් බඹසර නිරුපද්‍රිතව රැක ගන්නවා කියපු කතාව සුභාෂිතයක්. ඒකේ හැටියෙම පිළිගන්න පුළුවනි කියලා රජතුමා පිළිගත්තා. පිළි අරගෙන රජතුමා තමන්ගේ අත්දැකීමක් සඳහන් කරනවා. භාරද්වාජ ස්වාමින් වහන්සේ, මමත් සමහර අවස්ථාවන් වලදී කය සංවර කර නොගෙන, වචනය සංවර කර නොගෙන, සිත සංවර කර නොගෙන සිහියෙන් තොරව, ඉන්ද්‍රිය සංවරයෙන් තොරව අන්තඃපුරයට පිවිසෙනවා. එතකොට ඉතින් දැන් අන්තඃපුරේ ඉන්නවනේ මේක විදිහේ රූප සම්පත්තියෙන් ශෝභමාන අන්තඃපුර ස්ත්‍රීන් නේද? එතකොට මොකද වෙන්නේ? රජතුමා කියනවා, අතිවිමාන්තස්මී සමේ ලෝභ ධම්මා පරිසහಂತಿ. අන්න ඒ වෙලාවේ බලවත් විදිහට මගේ සිත රාගයෙන් යට වෙලා යනවා, ලෝභයෙන් යට වෙලා යනවා. යස්මින්ච පාහම්භෝ භාරද්වාජ සමේ රකිතේනේව කායේන රකිතාය වාචාය රකිතේන චිත්තේන උපට්ඨිතාය සතියා සංවතේහි ඉන්ද්‍රියේහි අන්තේ පුරම් පවිසාමි. නමන්තත් තස්මින් සමේ ලෝභ ධම්මා පරිසහಂತಿ. භාරද්වාජ ස්වාමින් වහන්සේ යම් අවස්ථාවකදී මම කය සංවර කරගෙන වචනේ සංවර කරගෙන සිත සංවර කරගෙන සිහියෙන් යුක්තව ඉන්ද්‍රියන් සංවර කරගෙන අන්තඃපුරයට පිවිසෙනවද අන්න එවන්ව අවස්ථාවවලදී ලෝභය මාගේ සිත යට කරගන්නේ රාගයෙන් මාගේ සිත යට වෙන්නේ නැහැ කියලා රජතුමා තමන්ගේ අත්දැකීම පවසා සිටියා. ඉතින් මේ රජතුමා භාරද්වාජ ස්වාමින් වහන්සේ සමග කළ ධර්ම සාකච්ඡාවෙන් බොහොම සන්තෝෂ භාවයකට පත් වුණා. පත් වෙලා විශේෂයෙන් අවසානයේට සඳහන් කරපු කාරණේ ගැන තමයි රජුරුව බෙහෙවින්ම පැහැදීමට පත් වුණේ. මොකද ඒකට හේතුව අර තමන්ගේ අත්දැකීමත් එක්ක සැසඳිච්ච නිසා. තමන්ගේ අත්දැකීමත් එක්ක තරජුරුව තේරුම් ගත්තා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන අනුශාසනාව සැබෑවක් සුභාසිතයක් මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ කියපු කතාව ඇත්තයි. මොකද අර කලින් උත්තර දෙක සමහර කෙනෙකුට ගැළපෙනවා සමහර කෙනෙකුට නොගැළපෙනවා. ඇතැම් භික්ෂුන් වහන්සේ නමක් කාන්තාවක් දැක්කාම මේ මගේ මව්ය, මේ මගේ සහෝදරිය, මේ මගේ දියණිය කියලා එහෙම සංවර භාවයේ පිහිටුවා ගන්න. ඇතැම් කෙනෙකුට එහෙම බැරි වෙන්න පුළුවන්. ඊළඟට භාවනාවේ පළපුරුද්ද තියෙන භික්ෂුන් වහන්සේ නමක් නම් ස්ත්‍රියක් දැක්කාම කාන්තාවක් දැක්කාම අසුභ මනසිකාරී යෙදිලා හිතේ රාගය ඇති වෙන්නේ නැදී සිත රැක ගන්නවා. එහෙම භාවනා මනසිකාරය ගැන පුරුද්දක් නැති කෙනෙක් ඒ වෙලාවේ සුභ වශයෙන් අරමුණු අරගෙන අර උදාහරණ වශයෙන් සඳහන් කරපු පුරාණයේ හිටපු තරුණ භික්ෂුන් වහන්සේලා ඇතැම් කෙනෙක් මරණයට පත් වුණා වගේ සමහර කෙනෙක් බඹසරින් චුතු වුණා වගේ යාශනයට විපදට පත් වෙන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය ගත්තාම කවුරුත් ඉන්ද්‍රිය සංවරය පිළිටුවා ගත්තොත් ඒක සෑම දිනාටම සාධාරණ වශයෙන් බඹසර රැක ගන්න උපකාරී වෙනවා. ඉතින් රජතුමා සඳහන් කළේ රජතුමාට පවා. එතකොට රජතුමා මේ කියවන ප්‍රකාශයෙන් පේනවා රජතුමා ඒ වෙනකොට තිසරණෙහි පිහිටි කෙනෙක් නෙමෙයි, ධර්මය ගැන වැඩි අහලා දැනගෙන පළපුරුද්දක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. ඉතින් ධර්මයක් හරිහැටිය නොදැනගෙන හිටපු මේ රජතුමා පවා අත්දැකීමෙන් දැනගෙන හිටිය ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව හිත රැකගෙන අන්තඃපුරයට පිවිසෙන අවස්ථාවවලදී රජතුමාගේ සිතත් ලෝභින් යට වෙන්නේ. අන්න ඒ වෙලාවේදී රජතුමාගේ හිතෙත් යම්කිසි සංවර භාවයක් පාලනයක් තියෙනවා. එහෙමනම් භික්ෂුන් වහන්සේලා ඒ ඉන්ද්‍රිය සංවරයේ පිහිටා සිටියොත් ඒකාන්තයෙන්ම බඹසර පිරිසිදු ලෙසින්ම ජීවිතාන්තය දක්වාම රැක ගන්න පුළුවන් වෙනවා කියන ඒ පිළිතුර රජතුමා සාදුකාරදී පිළිගත්ත ඒ පිළිතුරින් සෑහීමකට පත් වුණා. ඒ නිසා රජතුමා භාරද්වාජ ස්වාමීන් වහන්සේට පවසා සිටිනවා අභික්කන්තම් භව භාරද්වාජ අභික්කන්තම් භව භාරද්වාජ භාරද්වාජ ස්වාමීන් වහන්සේ බොහොම හොඳයි පිළිතුර බොහොම හොඳයි. පින්වත් භාරද්වාජ ස්වාමීන් වහන්සේ හරියට මේ යටිකුරු කරලා තිබිච්ච දෙයක් උඩුකුරු කරලා හරවා පෙන්වා වාගේ වැහිලා තිබිච්ච දෙයක් විවෘත කරලා පෙන්වා වාගේ මංගුලාව හිටපු කෙනෙකුට මාර්ගය කියා දුන්නා වාගේ අන්ධකාරයේ හිටපු කෙනෙකුට පහනක් දැල්වලා රූප දකින්න අවස්ථාව සලසා දුන්නා වාගේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ නොඑක ආකාරයෙන් මට ධර්මයේ දේශනා කළා. මම මේ අවස්ථාවේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශරණ යමි, ධර්ම රත්නයත් සංඝ රත්නයත් ශරණ යමි කියලා මේ රජතුමා පවසා සිටිනවා. එතැන් පටන් තෙරුවාසන්න ගිය උපාසකයෙක් හැටියට මේ රජතුමාව, ඒ කියන්නේ උදේන රජතුමාව දරා ගන්නා හැටියට භාරද්වාජ ස්වාමීන් වහන්සේට පවසා සිටියා. ඉතින් ඔන්න ඒ විදිහට ඒ දේශනාව ශ්‍රවණය කිරීමෙන් උදේන රජතුමා පවා තමන්ගේ තිබිච්ච ඒ සැරපරසුගති දුරු කරගෙන ඉන්ද්‍රිය සංවරය ගැන සිහි පිහිටුවාගෙන තුනුරුවන් සරණ ගිය උපාසක පින්නතෙක් භාවයට පත් වුණා. ඉතින් මේ දේශනාවේ සඳහන් වෙන ධර්ම කාරණා අපටත් අපේ ඉන්ද්‍රියන් සංවරය පිහිටුවා ගැනීම සඳහා ඒකාන්ත වශයෙන් උපකාරී වෙන නිසා අපි කවුරුත් ඒ කියන ආකාරයට ඉන්ද්‍රිය සංවරය පිහිටුවා ගන්නට අදිෂ්ඨාන තබා ගනිමු. ඒ විදිහට ඉන්ද්‍රිය සංවරයත් ඊළඟට ඒ ඉන්ද්‍රිය සංවරය මුල් කරගෙන ශීලයත්, ශීලය මුල් කරගෙන සමාධියත්, සමාධිය මුල් කරගෙන ප්‍රඥාවත් වඩා වර්ධනය කර ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ නිවන් මඟ හැටියට සැකවින් පහදා දුන්නේ. ඉන්ද්‍රිය සංවරයෙන් තොරව ශීලය පිරිසිදු ආරක්ෂා කරන්ටත් බැරි බව දැන් මේ අනුශාසනාව අනුව පැහැදිලි වෙනවා, දේශනාව අනුව පැහැදිලි වෙනවා. ඒ නිසා මේ පින්වතුන්ලා පවා ගිහි ජීවිත ගත කරමින් සිටියත් තමන්ට හැකි සෑම අවස්ථාවකදීම ඉන්ද්‍රිය සංවරය පිහිටුවා ගන්නට ඕනේ. කියන්නේ අර මනෝද්වාරයට අරමුණු වෙන අරමුණු සම්බන්ධයෙන් නිරන්තරයෙන් යෝනිසෝ මනසිකාරයේ පිහිටුවා ගන්නට ඕන. ඕනෑම අරමුණක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම වශයෙන් හිතට අරමුණ වන ඕනෑම අරමුණක් අනිත්‍ය වාසයෙන්, දුක්ඛ වාසයෙන්, අනාත්ම වාසයෙන්, අසුභ වාසයෙන්, ධාතු වාසයෙන්, ආයතන වාසයෙන්, පටිච්ච සමුප්පාද වාසයෙන් මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් එතන තියෙන ප්‍රඥාවයි. ප්‍රඥාව තියෙන තැන ලෝභ දෝෂ මෝහ ආදී අකුසල ධර්මයන්ට ඉඩක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ ආලෝකයේ තියෙන තැනක අන්ධකාරයට ඉඩක් නැහැනි නේද? අන්න ඒ වගේ තමයි යෝනිසෝ මනසිකාරයම් තැනක තියෙනවා නම් එතන අකුසල ධර්මයන්ට ඉඩක් ඇත්තේ නැහැ. අන්න එතකොට සීලය පිරිසිදු වෙනවා. ඉන්ද්‍රිය සංවරය තිබුණොත් තමයි සීලය පිරිසිදු වෙන්නේ. අන්න එතකොට තමන් සමාදන් වෙච්ච ශික්ෂාපද පිරිසිදු ලෙසම ආරක්ෂා කරගන්න පුළුවන්. කාය සංවරයත් එහෙමයි. ළඟට වාග් සංවරයත් පිරිසිදු ලෙසම පවත්වා ගන්න පුළුවන්. ඒ කාය වාග් සංවරය ළඟට මනෝ සංවරය සඳහා උපනිශ්‍රේ වෙනවා. සීලේ පිටි නොනැති ශ්‍රාවකයා ඊළඟට උපචාරාර්පණා වශයෙන් සමත භාවනාවන් දියුණු කරගෙන ඊළඟට අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයේ මුල් කරගෙන නාම රූප ධර්මයන් සම්වර්ෂණය කරමින් විපස්සනා භාවනාවක් දියුණු කරගෙන ප්‍රඥා ඉන්ද්‍රිය සම්පූර්ණ කරගෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරමින් උතුම් නිවන සාක්ෂාත් කරගන්න සමත් වෙන නිසා මෙතෙක් කියලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් ජනිත කරගත් අකුසල ශක්තිය අප සෑම දිනාටම තව තවත් ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රිය සංවරය දියුණු කර ගැනීම පිණිස හේතු වේවා. සීල සංවරය දියුණු කර ගැනීම පිණිස හේතු වේවා. සමාධි ඉන්ද්‍රිය සම්පූර්ණ කර ගැනීම පිණිස හේතු වේවා. ප්‍රඥා ඉන්ද්‍රිය සම්පූර්ණ කරගෙන සීල බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන සී පැමිණ වදාළ සාද සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත තුම් නිවනින් සැනසීම සඳහාම හේතු ආසනාවීවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා.